ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද ජූලි මාසේ 18 වෙනිදා මේ ගෙවී යන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය මේ. ලබන වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළව අයවැයට කලින් සැලසුම් සහ සංවර්ධන දිශානති පිළිබඳව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එක්ක ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුවා. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපතිවරයාට සනහන් කරලා තිබුණා වියදම් සීමා තුළ ඒ ආයතනවලට අදාළ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරන්න මේ මාසේ 31 වෙනිදා වෙනකන් කල් ලබා දීලා තියෙනවා කියලා. අලුත් අයවැය සැලසුම් කරද්දී තියෙන තත්වයන් තුළින් රට ඉහළට ඔසවා තබන්න වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතා දීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කරලා තිබුණා. ඩිජිටල්කරණය, පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම, ග්‍රාමීය ප්‍රජාව ආර්ථිකයට දායක කර ගැනීම, මේ ආදී කාරණා පිළිබඳව ඊට අදාළ ව්‍යාපෘති පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියලා ජනාධිපතිවරයාත් නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තිබුණා. ව්‍යාපෘතිවලට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා විතරක් ප්‍රමාණවත් නැහැ. අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලායනවද කියලා විමසා බලලා ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයත් බලගන්වන්න ඕන කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ සිදුවීම පිළිබඳව අලුතින් සාකච්ඡා පටන් අරගෙන තිබෙනවා. ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යවරිය විදිහට අග්‍රාමාත්‍යවරිය කටයුතු කරමින් ඉන්නවා. පහුගිය දිනවල ඒ පිළිබඳ දැනුවත් කිරීමුන් සිද්ධ කරා. කොමනත් මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ ඉතිහාසය සෞන්දර්ය විෂයන් ඉවත් කරලා තියෙනවා කියලා යම් අදහසක් පළ වෙමින් තිබුණා. ඒ පිළිබඳව අලුත් ප්‍රතිසංස්කරණ පිළිබඳව හරිණි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යවරිය අග්‍රාමාත්‍යවරිය මේ එල්ලවන චෝදනාවලට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
හොඳට තේරුම් ගන්න, කම්පල්සරි සබ්ජෙක්ට්ස් පහක් තියෙනවා, ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් දෙකක් තියෙනවා. ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් යටතේ ලිස්ට් එකක් තියෙනවා, ඒක ඇතුලේ හිස්ට්‍රිත් තියෙනවා, සෞන්දර්යයක් තියෙනවා, මේ ඔක්කොම විෂයන් තියෙනවා. මොකෝ ළමයාගේ තෝරා ගැනීම කොහොමද කරන්නේ කියන එක අපි මෙතන කියලා තියෙනවා. ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් කියලා අපි දාලා තියෙන තැන තුල ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් මොනවද වෙන්න ඕන කියන එක ගැනත් අපි යම් නිර්දේශ එකතු කරලා තියෙනවා.
පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නරින්ද්‍ර ජයතිස්ස ඇමතිවරයා මාධ්‍යවේදියෙකු නගපු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළා, පහුගිය රජයන් තුළ අමාත්‍යවරුන් විදියට කටයුතු කරපු විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නිවාස අධිකාරියේ වගකීම් භාර අමාත්‍යවරයාව හිටපු කාලේ සිද්ධ කරපු කටයුතු සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ කරනවා කියලා. ඉතින් මේ පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුත් අදහස් පළ කළා. විපක්ෂයේ මර්ධනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා කියලා කිව්වා. කොමනත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් ඊට ප්‍රතිචාර දක්වලා තිබුණා. තමන් අමාත්‍යවරයෙක් විදියට කටයුතු කරන කාලේ නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු කරේ ජනතාව වෙනුවෙන් කියලා මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කරපු ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරපු කාලේ සිදුවුණු එකම සිදුවීම තමයි ඉතාමත්ම ශීඝ්‍ර නිවාස සංවර්ධනය, ඒ වගේම ආගමික සංස්කෘතික ශේෂ්ත්‍රයේ කඩිනම් වැඩසටහන් රැසක් අපි නිත්‍යානුකූලව ක්‍රියාත්මක කළා. ඉතින් අපි හිතන ආකාරයට වැඩ කරපු එක වරදක් හැටියට දකින්න කණ්ඩායම් මේ රටේ සිටිනවා. ආණ්ඩුව ඇතුළුව මේක කිසි ගැටලුවක් නැහැ.
මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගෙනුත් කරුණු විමසමින් හිටියා. වසන්ත සමරසිංහ ඇමතිවරයා කිව්වේ නීති විරෝධී කටයුතු වල නිරත වුණු පුද්ගලයන් නීති හමුවට පමුණුවමින් ජනතාවට දුන්නු පොරොන්දු ආණ්ඩුව ඉටු කරමින් ඉන්නවා කියලා. මේ පිළිබඳව ඔහු පළ කළ අදහස්,
මේ ආණ්ඩුව ජනතාවට වෙච්ච පොරොන්දුව ඉටු කරමින් තිබෙනවා කියලා ඔබට දැන් දැනෙනවා ඇති, පෙනෙනවා ඇති, සාක්ෂි තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මහපොළට අයිති දේ මහපොළට අයිති. ඒ නිසා ඒකට අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.
සමග ජනබලවේගයේ පක්ෂයේ ව්‍යුහයේ වෙනසක් සිදුවෙනවා, පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුවෙන්න ඕනේ, මේ ආදී අදහස් පළවෙමින් තිබුණ පහුගිය කාල සීමාවේ. ඊට අලුත් මුහුණුවරක් එකතු කරමින් නවින් දිසානායක හිටපු ඇමතිවරයාත් යම් අදහසක් පළ කරලා තිබුණා. ඔහු කිව්වේ සමග ජනබලවේගයේ නායකත්වයේ වෙනසක් සිද්ධ වෙන්න ඕන, දෙවන පෙළ නායකයින් පක්ෂය ඇතුළේ ඉන්නවා, ඔවුන්ගෙන් කෙනෙකුට නායකත්වය හිමිවිය හැකියි කියලා නවින් දිසානායක ඇමතිවරයා අදහසක් පළ කළා. මේ ඔහු පළ කළ අදහස.
සජි ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණ දෙකක් මහමැතිවරණ දෙකක් රාජ්‍යයට ලක් වෙලා තිබෙනවා. ඉතින් එතුමත් යම් කිසි දුරට ඒ ගැන වක්කින් බාර ගන්න අවශ්‍යයි. අනිත් ශිෂ්‍ය සමාජිකයොත් ඒ ගැන වක්කින් බාර ගන්න අවශ්‍යයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පරාජයට රණවීර වික්‍රමසිංහ මැතිතුමා පමණක් නෙවෙයි අනිත් සියලු දෙනා අපිත් ඒකට වක්කියන්න ඕනේ. මම හිතන්නේ නායකත්ව වෙනස් කාලෙට ඒක දිය යුතුයි. සජබේ දෙවෙනි පෙළේ නායක පිරිසක් ඉන්නවා.
අයතාලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍යමතිවරයාට ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා බෑනා මේ කණ්ඩායමලට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පසුගියදා අධිචෝදනා බහර දීලා තිබුණා. අලස් කොමිසම ගොනු කරලා තිබුණු අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ බහර දීම සිද්ධ වුණා. ඊට පස්සේ විත්තිකරුවන් රුපියල් 5000ක මුදල් ලැප රුපියල් 110 බැගින් වුණු ශරීර ඇප දෙකක් මත මුදාහරින්න නියම කළා. අනතුරු ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන්නත් නියම කෙරුණා. විදේශ ගමන් බලපත්‍ර අධිකරණයේ බහරයට ලබා ගන්නත් කටයුතු කරලා තිබුණා. විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන්නත් නියම වෙලා තිබුණා. කොමුනත් රුපියල් මිලියන 97කට වැඩි වත්කම් අයතාලේ සෝපයා ගැනීම සම්බන්ධයෙන් තමයි විත්තිකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ අල්ලස් කොමිසම මේ චෝදනා ගොනු කරලා තිබුණේ. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව පසුගියදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳෙව්වා. එහිදී මේ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවෙක් විදිහට ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරලා තිබෙනවා කියලා නීතිපතිවරයා මේ මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නා. අගතියට පත්වුණු පාර්ශ්ව වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදී ඉල්ලීමක් කරමින් කිව්වේ මේ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වගේම විමර්ශන කටයුතු අධීක්ෂණය කරපු ශානි අබේසේකර මහතාව සාක්ෂිකරුවෙක් විදිහට නම් කරලා නැහැ කියලා. ඒ අනුව ඔහුව සාක්ෂිකරුවෙක් විදියට නම් කරන්න කියලා 2022 නොවැම්බර් 29 වෙනිදා තමන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරා. ඒක සලකා බලන්නවා කියලා එවකට පැමිණිල්ල වෙනුවෙන් පෙනී හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දී තිබුණා කියලා සඳහන් කරා. මේ වෙනකන් එහෙත් ඔහුව මේ නඩුවේ සාක්ෂිකරුවෙක් විදියට නම් කරලා නැහැ කියලාත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කිව්වේ ශානි අබේසේකර මහතා මේ නඩුවේ 109 වන සාක්ෂිකරුව විදියට දැනටමත් නම් කරලා තියෙනවා කියලා. නඩුවේ විත්තිකරුවන් විදිහට ගිරිතලේ යුද හමුදා කඳ උරේ හිටපු අනදින නිලධාරීවරයා ඇතුළු යුද හමුදා බුද්ධ්‍යංශ සමාජිකයින් 9 දෙනෙකුත් නම් කරලා තිබුණා. ඒ අනුව එළඹෙන සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සඳුදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.